සභාව කල් තැබීම ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා ගරු අමාත්‍යතුමා
ගරු කතානායකතුමනි පාර්ලිමේන්තුව 2025 ඔක්තෝබර 10 වන සිකුරාදා පූර්ව භාග 9:30 දක්වා කල් තැබිය යුතුයයි මම යෝජනා කරමි
සභාව කල් තැබීමේ යෝජනාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහා මහතා ඔබතුමාට විනාඩි 11ක් තියෙනවා
ගරු කතානායකතුමනි සභාව කල් තබන අවස්ථාව යෝජනාව ජාතික ජන බලවේග වේගයේ ජනතාව වෙත ඉදිරිපත් කළ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශය තුලින් ජනතාවට ලබා දුන් පොරොන්දු අතර සඳහන් වූ රටේ ආර්ථිකය කළමනාකරණය ජනතාවගේ ජීවන වියදම ඉටු කරලීම සඳහා වූ භාණ්ඩ සේවා මත වූ බදු බර ඉවත් කිරීම හා වැට් බදු ඉවත් කිරීම රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා නිෂ්පාදන ආර්ථිකයක් සඳහා වූ වැඩපිළිවෙල ශක්තිමත් කිරීම යහපත් ආණ්ඩුකරණයක් සඳහා නීති ආධිපත්‍ය ආරක්ෂා කිරීම ස්වාධීන කොමිෂන් සභා ස්වාධීන ලෙස ක්‍රියාත්මක වීම තවදුරටත් ශක්තිමත් කිරීම ජනතා පරමාධිපත්‍ය වඩාත් ශක්තිමත් කිරීම සඳහා නව ආණ්ඩුක ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම පළාත් සභා මැතිවරණ වහාම පැවැත්වීම රාජතාන්ත්‍රික සමතාවයන් ශක්තිමත් කරන්නා වූ විදේශ පිළිවෙතට මඟ පෙන්වීම සහ ක්‍රියාත්මක වීම වැනි ශේෂ තුළ ගෙවී ගිය වසර තුළ ස්වාධනීය හෝ ජනතාවාදී වැඩපිළිවෙළක් දියත් කිරීමට අපොහොසත් වී ඇති බව පැහැදිලිය. මැතිවරණකින් බලය ලබා ගන්නා ආණ්ඩුවක ක්‍රියාකාරීත්වයේ වැදගත්ම කාලය ලෙස ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ අර්ථ නිරූපණය කොට ඇත්තේ මුල් දින 100 තුළ ක්‍රියාත්මක වන ආකාරයයි. ඒත් පුනරුද ආණ්ඩුව මුල් දින 100 තුළ ක්‍රියාත්මක කොට ඇත්තේ තමා විසින් සංශෝධනය කිරීමට හෝ අවශ්‍ය කිරීමට ප්‍රතිඥා දුන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි ධනතාව පීඩනයට ලක්වන ආකාරයට ක්‍රියාවට නැංවීමත් නැංවීමක් ඉලක්ක කරගත සරසුමක් නොමැති IMF කොන්දේසි මත රාජ්‍ය ආයතන බරපතල ගැටලුකාරී තත්ත්වයකට පත්කිරීමක් පමණි. එබැවින් පුනරුද ආණ්ඩුව ජනතාවට පොහොසත් රටක් ලස්සන ජීවිතයක් නමින් ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාවට නැංවීම ක්‍රියාවට ලංවන ලෙස මෙම ගරු සභාවට යෝජනා කරමි. ගරු කතානායකතුමනි මං හිතන්නේ
ඔඩර් ප්ලීස් නියෝජ්‍ය කතානායකතුමා මූල අසිට පැමිණ ඇත.
Honorable Nalin Bandara, you may please continue.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි අද ඔබතුමාලා බොහොම වන්දනීය පූජනීය ලෙස සලකන ලෝක බැංකුව ඔබතුමාලගේ ආණ්ඩුව පිළිබඳව දක්වලා තියෙන වාර්තා කීපයකින් මම මේ කතාව පටන් ගන්නවා. මේ ලංකාදීපයේ අද පත්තරේ ශ්‍රී ලංකාවේ පවුල් වලින් 4න් එකක් දුප්පත්. තව 10%ක් දැඩි අවදානමක. ඒ කියන්නේ ගරු කතානායකතුමනි එකෙන් කියවෙන්නේ රටේ ජනතාවගෙන් 25%ක් දුප්පත් බවට පත් වෙලා තියෙනවා. තව 10%ක් ඒ අවදානම් කලාපේ ඉන්නවා. ඒ අවදානම් සීමාවේ ඉන්නවා. එහෙනම් 25%කට තව 10%ක් එකතු කරනවා 35%ක් වෙනවා. එහෙනම් අපේ රටේ ජනතාවගෙන් 3න් 1කට වැඩි ප්‍රමාණයක් අද දුප්පත් ගොඩට දුප්පත් ජනතාව බවට පත් වෙලා තියෙනවා. එහෙමනම් මේ කාරණය කියන ලෝක බැංකුවේ මේ වාර්තාවත් එක්ක ඔබතුමාලගේ මේ අවුරුද්දේ කාර්යසාධාරණය ගැන ආය අලුතෙන් කතා කරන්න දෙයක් නැහැ. ඒ වගේම අද ලංකාදීපේ විතරක් නෙමෙයි දිවයින පත්තරේ කියනවා දුප්පත්කම ඉහවහ ගිහින්ලු. දුප්පත්කම ඉහවහ ගිහිල්ලා කියලා කියනවා. 2020 දාරිද්‍රතාවයේ 24.9% නැගලා තිබුණා. තව 10%ක් දරිද්‍රතා රේඛාවට ඉතා ආසන්නෙන් ඉන්නවා කියලා දිවයින පත්‍රෙත් කියනවා. මේක ලෝක බැංකුව කියන එක තමයි මේ උපුටා දක්වලා තියෙන්නේ. ඉතින් එහෙනම් ඇයි මේ විදිහට දුප්පත්කම වැඩි වෙන්න හේතුණු කාරණා? පුනරුද ආණ්ඩුව ආවා. බුදුමාලා මොනවද කිව්වේ? බුදුමාලා කිව්වා අත්‍යවශ්‍ය භාණ්ඩ මත පනලා තියෙන බදු ටික අයින් කරනවා කියලා කිව්වා ආචාර්ය හස්සසිල් මහත්මයලා ඒ දවස්වල විවාද කරද්දී. ඒව අයින් කරාද? මාස 6න් අඩු කරනවා කිව්වා ජීවන වියදම් බර. ආණ්ඩුවත් කිව්වා ජනාධිපතිතුමා නෙමෙයි ඒකේඩී කිව්වා. ජනාධිපතිතුමා දැන් ඒව කියන්නේ නැහැ. ඒකේඩී කිව්වා.
අපිට මතකයි.
ඒ වගේම අපිට මතකයි පාසල් උපකරණ මත පනවලා දෙන වැට් එක අයින් කරනවා කිව්වා. ඉතින් මේ දරිද්‍රතාවයට මේව බලපානවා. පවුලේ වියදම් කිරීමේ හැකියාව මොකද දරුවෝට කන්න නොදුන්නත් පාසලට අවශ්‍ය වියදම් ටික අධ්‍යාපනයට අවශ්‍ය වියදම් ටික දෙමව්පියෝ කරනවා. ඉතින් ඒවට වියදම් කරපුවම අධික මුදලක් තුන් වෙලක් කන්න පුළුවන්ද ගරු දිගම්බර මන්තුමා? අද වතු ජනතාව තුන් වෙලක් කනවද? අද දුප්පත් මිනිස්සු තුන් වෙලක් කනවද? එහෙනම් අද දරිද්‍රතාවය වැඩිලා තියෙනවා. ඒ නිසා මන්ද පෝෂණය වැඩිලා තියෙනවා. විශේෂයෙන් දරුවන්ගේ මන්ද පෝෂණය තාම ඉහළ ඒකකයට අද පත් වෙලා තියෙනවා. මේකට හේතු වෙලා තියෙන ඍජු හා බක්ර බදෝපතුමාලා IMF එක කියන පළියට කියන විදියට වැඩි කරලා තියෙනවා. ඒ වගේම ජනතාවගේ ආදායම අඩු වෙලා තියෙනවා. වියදම් වැඩි වෙලා තියෙනවා. ඒ නිසා ලස්සන ජීවිතයක් ඉදිරියට අද බොහොම දුෂ්කර ජීවිතයක් තමයි මේ ආණ්ඩුව මේ වසරක් ඇතුළත අපේ රටේ ජනතාවට හිමි කරලා දීලා තියෙන්නේ. 76 සාපය ගැන කියලා තියෙන්නේ තමයි ඔයගොල්ලෝ පටන් ගත්තේ. අද 76 සාපයට එහා ගිහිල්ලා මේ 77 වෙනි වසර රටේ ජනතාවගේ දුප්පත්කම වැඩි කරපු දුප්පත් ජනතාව වැඩි කරපු වසරක් බවට පත් වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේ ලෝක බැංකු වාර්තාණුව කියනවා රාජ්‍ය සේවක වටුප්‍රමේ අව්‍යාස් කරන්න කියලා. රාජ්‍ය සේවක වටුප්‍රමේ වෙනස් කරන්න කියලා. ඉතින් මේ වෙනස් කරන්න කියන එකෙන් මොකද්ද කියවෙන්නේ කියන එක පිළිබඳව අපිට හොඳ අවබෝධයක් තියෙනවා. අපි දන්නවා රාජ්‍ය සේවකයෝ එදා විශ්වාස කරා AKD මැතිවරණ ව්‍යාපාරයේ දුන්නු පොරොන්දු මොනවද කිව්වේ? මාස 6න් 6ට වැටුප් වැඩි කරනවා කිව්වා. අය කී කියන්න ඕනේ නැහැ කිව්වා. මේක ඔටෝමැටික් වැඩි වෙන්න ලාල්කන්ද මැතිතුමා නිකන් හදනවා කිව්වා සූත්‍රයක්. අගමැතිතුමීලට මතක ඇති. මාස 6න් 6ට වැඩි කරනවා කිව්වා. හැබැයි AKD හැම කිව්වට ජනාධිපතිතුමාද ඊට පරස්පරව තමයි කටයුතු කරමින් ඉන්නේ. මං හිතන්නේ AKD කියලා සහ ජනාධිපති කියන්නේ දෙදෙනෙක්ද කියලා බරපතල ප්‍රශ්නයක් දැන් අපිට ඉස්පතු වෙලා තියෙනවා. ඒ වගේම රාජ්‍ය සේවකයෝ තැපැල් ඡන්දෙදි තැපැල්ෙන් ඡන්දෙ දුන්නේ තොගයට දුන්නේ 90% ආසන ප්‍රමාණයක් රාජ්‍ය සේවකයෝ තැපැල් ඡන්දෙ පාවිච්චි කරා ඡන්දෙ මාලිමාවට. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් රාජ්‍ය සේවකින්ගේ වැටුප් වැඩි කිරීම, ඒ වගේම වැටුප් විෂමතා, ගුරුවරුන්ගේ වැටුප් විෂමතා, ඒව ගැන කතා කරන්න පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ඉන්නවා මං හිතන්නේ ගුරුවරු 20 ගානක්. අපේ මමත් අපේ ගුරුවරු කීප දෙනෙක් තමයි මේ පැත්තේ ඉන්නේ. අද ගුරුවරු ගැන කතා කරන්නේ 20 ගාන නෑ, අපිට තමයි කතා කරන්න වෙලා තියෙන්නේ. ඒතරක් නෙමෙයි. අපි දැක්කා ඊයේ පරිපූර්ණ ඇස්තමේන්තුවක් අනුමත කරුවා. රුපියල් බිලියන 36ක්. මේ ආණ්ඩුවේ අසාර්ථකභාවය කියන්නේ පරිපූර්ණ ඇස්තමේන්තුව සම්මත කරපු එකම ඇති. සංවර්ධනය සඳහා වෙන් කරපු රුපියල් බිලියන 36ක් තමයි ආචාර්ය හසසුල්ල මහත්මයා ණය ගෙවන්න අද ඊයේ දිනේ අනුමත කරගත්තේ. මේගොල්ලෝ නිෂ්පාදන ආර්ථිකයක් ගැන කිව්වේ. නිෂ්පාදන ආර්ථිකයක් ගැන කියලා අයවැයෙන් වෙන් කරපු බිලියන 36 වියදම් කරගන්න බැරුව ඒක පරිවර්තනය කරලා තියෙනවා ණය ගෙවන්න. බලෙන් ණය ගෙවන්න මං දන්න විදිහට. ඉතින් මේකද ආර්ථික කළමනාකරණය? ඈ පරිපූර්ණක ගේන්නේ නැහැ කියලා කිව්වේ මේ ගාන්ත කර්මාන්තලගේ විපක්ෂය ප්‍රධාන සංවිධායකතුමා කියන්නේ. පරිපූර්ණක ගේන්නේ නැහැ කියපු අය අනේ බිලියන 36ක් වියදම් කරගන්න බැරුව සංවර්ධනයට යොදවන්න බැරුව යටිතල පහසුකම් වලට වියදම් කරන්න බැරුව අන්න සම්මත කරගෙන රිවර්ස් කරගෙන කටයුතු කරනවා. එහෙනම් යටිතල පහසුකම් වර්ධන සංවර්ධනය කරන්නේ නැතුව කොහොමද නිෂ්පාදන ආර්ථිකයකට අපේ රට ගෙනියන්නේ? මේගොල්ලෝ කිව්වොත් තුනෙන් එකකින් 33%කින් විදුලි බල අඩු කරනවායි කියලා. කෙරුවද? වසරක් ගියානේ. අපි පළවෙනි මාසේ දෙකේ තුනේ අවුරුද්දක් අපි කතා කරේ නෑ මේවා ගැන. වැඩි ටිකයි කතා කරේ. අවුරුද්දක් කල් දුන්නා 14.6% වැඩි කරා. දැන් 14 වෙනිදා එළබෙන සතියේ තව දින කිහිපයකින් නොබෝ දිනකින් 106.8%කින් විදුලි බිල වැඩි කරන්න යනවා. මේක සුභ ආරංචියක්ද? මිනිස්සු බලන් හිටියේ තුනෙන් එකකින් විදුලි බල අඩු කරන්න. 9,000-6,000 කරනවා කිව්වා. 3,000-2,000 කරනවායි කිව්වා. එතකොට කොහොමද මේ රට ආර්ථිකයට ශක්තිය ලැබෙන්නේ? අපේ නිෂ්පාදන ආර්ථිකය වැඩි වෙනවද? අපේ අපරාධන ආර්ථිකය වැඩි වෙනවද? තියෙන කර්මාන්තශාලා ටිකත් වහගෙන යනවා. අපි දන්නවා මේ ආයෝජන ගැන කතා කරමු.
අනුබන් අනිල් බණ්ඩාර you have 2 more minutes.
හැබැයි ආයෝජකය රටට එනවද ලෝකෙ වැඩිම විදුලි බිල ලංකාවේ තියෙද්දි? එහෙනම් අපිට මේ වසරේ ප්‍රගතිය දිහා බලපුවාම අපිට කිසිසේත්ම ගරු කතානායකතුමනි සතුටු වෙන්න බෑ. අපි දැක්කා කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව අධ්‍යන අංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ මහත්තයා ලියලා තියෙනවා මව්බිම පත්‍රයේ ලිපියක්. අහිතකර ආයෝජන පරිසරයක කාලීන අවශ්‍යතාවය කියලා. මේක බොහොම පැහැදිලිවම කියනවා. පසුගිය කාලයේ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකාවේ ආයෝජන පරිසරය පිළිබඳව නිකුත් කළ වාර්තා විතා අහිතකර තත්ත්වයන් පිළිබඳව බොහොම පැහැදිලි විශ්ලේෂණයක් කරනවා මම මේක සභාගත කරනවා. එහෙනම් අපේ රටේ ආයෝජන පරිසරය පිළිබඳව අහිතකර තත්ත්වයක් නම් තියෙන්නේ. අපේ රටේ ආයෝජකයෙකුට ආකර්ෂණයක් තියෙනවද? ජනාධිපතිතුමා වටන් ගත්තේ ආයෝජන කලාප 10ක් හදනවා කියලා. ඔය Google එකේ පොඩ්ඩක් ගහලා බලන්න what is the biggest export processing zone කියලා. බින්ගිරේ කියලා වැටෙන්නේ. බින්ගිරේ මම හදපු අපරාධ සැකසුම් කලාපේ 2018 එක ආයෝජනයක් මේ අවුරුද්ද ගේන්න බැරු ගියා. අක්කර 1000ක් තියෙනවා. අලුතෙන් කලාප 10ක් හදන්න කතා කරේ. 10ක් හදන්න. එක ආයෝජනයක් ගේන්න බැරි වෙලා දිනවා තාම. මොනවද වෙන්නේ රටතුල? බොරු ඉලක් එක ආයෝජනයක් ආවේ නැහැ. බොරුනේ මේ ඇත්ත මේ අවුරුද්දේ මගේ බින්ගිරියට.
ආනබල් අනිත් බණ්ඩාරේ ටයිම්
අවසන් කරන කරු කතානායකතුමා. ඒ නිසා අපිට බොහොම පැහැදිලි ඉබි ගමනේ නෙමෙයි යන්නේ. එකතන නතර වෙච්ච පල් වෙච්ච ආර්ථිකයක් තමයි තියෙන්නේ. රටේ ආර්ථිකය එකතන පල් වෙනවා. රට දුවන්නේ නැහැ. රටේ මිනිස් ඇකියුලේෂන් නැහැ. මිනිසුන්ගේ අතර සල්ලි එන්නේ නැහැ. දුප්පත්කම වැඩි වෙලා. ඒ නිසා වසරක් ඇතුළතුල සියවල ගණන්ලම නැහැ. අර හොඳ මේක කතාවට හොඳ එකක් කිව්වා අපේ නලින් හේවගේ මහත්තයා. එයාලා කිව්වා මේ ආණ්ඩුව බලයටපත් කරනකොට කිව්වා අපි ගමට ගිහලා අපි අපේ ගමේ සතියකට තියනවා කිව්වා සර්කස් මඩුවක් තියනවා කිව්වා ජහුට පොලක් තියනවා කිව්වා නාඩගමක් පවත්වනවා කිව්වා පදුරු සාද්‍යයක් පවත්වනවා කිව්වා. අන්න ඒක නම් මේ ආණ්ඩුව හැමදාම කරනවා සතියකට සැරයක්. මොකක් හරි ජහුට පොලක් තියනවා සර්කස් එකක් පෙන්නනවා නාට්‍යයක් පෙන්නනවා සම්දර්ශනයක් පෙන්නනවා විගණබන් නටනවා බයිලයක් කියනවා. අන්න ඒක විතරයි මේ අවුරුද්ද ඇතුළේ සතිය ගානේ උනේ කියන එක කියමින් මම නවත්තලා බොහොම ස්තුතියි ඔබතුමාට.